අපිට බලබලා ඉන්න නෙමෙයි දැනෙන්නේ මොන විඥාණයෙන්ද? කාය විඥාණයෙන් තමයි දැනিলা තියෙන්නේ. කාය විඥාණයට යන්න කියලාද යන්නේ? කාය විඥාණය පහළ වෙන හින්දා තමයි ශරීරේ යම් කිසි දැනීමක් දැනෙනවා නම් දැනෙන්නේ. නේද? කාය ස්පර්ශය. කාය ස්පර්ශයක් දැනෙන්නේ කාය විඥාණය. අමුතුවෙන් කාය විඥාණයට ගිහින් බලනවා කියලා කියන්නේ කාය විඥාණය පහළ වුණා හින්දා තමයි එහෙම දැනෙන්නේ. නේද? එතකොට දැන් විඥාන පහළ වෙනවා අපි හිතුවත් නැතත් හිත වැඩ විඥාන පහළ වෙනවා ආයතන ටික වැඩ නේද? කාය විඥාන වෙන්න පුළුවන් අනිත් විඥාන පුළුවන් දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපේ සිහිය නෑ වට සිහියයි නුවණයි නෑ සාමාන්‍ය වෙලාවට එතකොට ඒ කාය විඥාණයෙන් දැනෙන දේ දිහා සිහිය තියාගෙන ඉන්න පුළුවන්. සිහිය තියෙනකොට තමයි මෙහෙම දැනෙනවා කියලා දන්නේ. නේද? ඒ හැමතිස්සෙම දැනෙන්නේ සිහිය යොමු වුණොත් තමයි දන්නේ. ඒකට භාවනා කියන්නේ හොඳට සිහිය තියෙන වෙලාව. එතකොට ඒ වෙලාවට කාය ස්පර්ශෙන් දැනෙන දේවල් හොඳට දැනෙන්න ගන්නවා. භාවනා අනිත් වෙලාවට අපිට කායයට සිහිය නැහැ අනිත් වට පිටාන්නේ නේද අරමුණු තියනවනේ ගොඩක් එතකොට ඒවා අඩු කරලා කායයට සිහිය පිටනකොට තමයි ඔබ දැනෙන්නේ ගන්න. කායේ තියෙන සියුම් දැනීම. ඒවා වෙනදා දැකපු ඒවා නෙවෙයි. මොකද වෙනදා සිහිය තිබ්බේ නැහැනේ. සිහිය පිටනකොට පිටනකොට කායේ දැනීම් ටික ටික පේන්න ගන්න. එතකොට සිහිය පිහිටන එකෙත් ලොකු වැදගත්කමක් තියෙනවා. සිහිය පිහිටන්න පුරුදු කරන එක. හැබැයි ඔය සිහිය පිහිටන්න පුළුවන් ධර්මයේ අහපු කෙනාටත් පුළුවන් අහලා නැති කෙනාටත් පුළුවන්. සිහිය පිහිටන්න කියලා. නේද? බුදු දහමක් දන්න කෙනාටත් පුළුවන් නොදන්න කෙනාටත් පුළුවන්. එතකොට ඔය කය ගැන සිහිය පිහිටනකොට මොකද්ද දැන් අපි දහමක් ඇහුවහම එන්න ඕන වෙනස? නිකන් සිහිය පිහිටන එකත් හොඳයි. මොකද සාමාන්‍යයට එහෙම සිහියවත් නැහැ. එතකොට භාවනා කරන කෙනාට තමයි ඔවගේ දැනීම් තියෙනවා කියලාවත් දකින්න පුළුවන්. ඒක හැබැයි දැන් තාම නුවණ පිහිටියේ නැහැ ඔය සිහිය. ඒ දකින්න සිහිය පිහිටිය. නේද? දැන් අපි නුවණින් තමයි හොයන්නේ ඒ දැනුනේ මොකද්ද? කොහොමද ඔක දැනුනේ? එතකොට නේ දැනගන්නේ කාය විඥාණයෙන් දැනিলা තියෙන්නේ කියන්නේ. නේද? ඒක නුවණින් බලන කෙනා. දැන් මකන් සිහිය පිහිටන කෙනාට දැනෙනවා මොනවද දැනෙනවා විතරයි. දැන් ටිකක් අපි නුවණ දාන මොන ආයතනෙන්ද ඔක දැනගන්නේ? එතකොට කාය ආයතනේ තමයි මුල් වෙලා තියෙන්නේ. ඉතින් අපි දන්නවා ඒ ඕන ආයතනයකට පස්සේ ඊළඟට මන ආයතනෙ වැඩ කරනවනේ නේද? ඒ දැනුනේ මොකද්ද කියලා මනසෙන් හිතනවා. එතකොට කාය ආයතනෙයි මන ආයතනෙයි තමයි වැඩ කරලා තියෙන්නේ. අපිට සද්දයක් අහනොත් සෝත ආයතනෙයි මන ආයතනෙයි. නේද? රූපයක් දකිනකොට ආයතනයයි මන ආයතනයයි දකින දේ ගැන හිතනවා. ඒ වගේ හැමතිස්සෙම මේ ආයතන ටිකෙන් එකක් පහළ වුණාට පස්සේ ඊළඟට මන ආයතනේ උදව් වෙනවා. මොකද අරමුණ විඳින්නේ මන ආයතනේ. ආයතනයට පුළුවන් අරමුණක් අරන් දෙන්න විතරනේ. ඒක මොකද්ද කියලා දැනගන්න ආයතනයට බෑ. අරමුණක් අරන් දෙන මට්ටම එකක් ඒක මොකද්ද කියලා දැනගන්න එක තව එක නේද? ආරමුණක් අරන් දෙන මට්ටම දකින්න කණ්ණාඩියේ ප්‍රතිබිම්බයක් වැටෙනවා වගේ නැත්තම් කැමරාවේ අර ෆොටෝ එක නේද? කණ්ණාඩියවත් කැමරාවවත් දන්නවද දැන් ගත්තේ මොන ෆොටෝ එකද ප්‍රතිබිම්බෙද කියලා නෑ. එතකොට අරමුණ විඳින්න බෑ ආයතනෙට. ආයතනෙට පුළුවන් අරමුණක් අරන් දෙන්න. හරි. හිත තමයි අරමුණ බාරගන්නේ. ඒක මොකද්ද කියලා නේද? විඳින්නේ අඳුරගන්නේ. ඈ? හිත. හිත කියන්නේ එතකොට මනෝ විඤ්ඤාණ. මන ධම්ම මනෝ විඤ්ඤාණ කියන මට්ටමේදී තමයි මේක අඳුරගෙන විඳින්නේ. කාය විඤ්ඤාණ නැත්තම් චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගහන විඤ්ඤාණ, ජීවහා විඤ්ඤාණ. ආයතන විඤ්ඤාණෙදී ඒ ආයතනෙට අදාළ සංඥාවක් තියනවා කියලා විතරයි දැනගන්නේ. ඇහැට නම් රූප සංඥා, කනට නම් ශබ්ද සංඥා නේද? නාසයට නම් ඒ ගඳ සුවඳට අදාළ සංඥා, දිවට නම් රස සංඥා, කයට නම් ස්පර්ශ සංඥා. එතකොට ඒක මොකද්ද කියලා දැනගන්නේ මොකෙන්ද? හිතෙන්. එතකොට අර ආයතන වැඩේ ඉවරයි. සංඥාව අරන් දීලා එයා ඉවරයි. නේද? එයාගේ වැඩේ යම් කිසි සංඥාවක් අරමුණකට අදාළ සංඥාවක් අරන් දෙනවා. තාම අරමුණ මොකද්ද කියලාවත් සංඥාව මොකද්ද කියලාවත් දන්නේ නැහැ. එතකොට මේ ආයතන විඥාණයට පුළුවන් ඒ ආයතනෙට මොනවා හරි ගෝචර වෙන දෙයක් තියෙනවා. අන්නේකට අදාළ සංඥාවක් අරන් දුන්නා කියලා. දැන් ඇහැට නම් වර්ණනේ ගෝචරන, අනට නම් ශබ්දනේ. ඒත් චක්කු විඥානේ හරි සෝත විඥානේට හරි පුළුවන් මොකද්ද? අන්නේ ගෝචර රූපේ සංඥාව වෙන් කරලා දෙනවා. දැන් කනෙන් නම් ශබ්ද සංඥාවක් වෙන් කරලා දෙනවා. අනිත් ශබ්ද වලින් මේ ශබ්දේ කියලා වෙන් කරනවා. ඈ ඇහෙන් නම් අනිත් වර්ණ රූප වලින් මේ වර්ණ රූපය කියලා වෙන් කරන ගතියක් තියෙනවා නේද? ඒතරේ මේ වෙන් කළාට මේ මොකද්ද කියලා තාම දන්නේ නැහැ. එන්න මෙහෙම සංඥාවක් තියෙනවා කියන කතාව විතරයි නේද? ඊළඟට ඕක අඳුරගන්නේ කවුද? හිතෙන් නේද? මනස තමයි බලන්නේ මේ මොකද්ද කියලා. දැන් මනස ඕක දිහා බලන්න කලින් මේක චිත්‍ර මාත්‍රයක් විතරයි. ප්‍රතිබිම්බ මාත්‍රයක් විතරයි. තේරෙනවා? නැත්නම් සටහන් මාත්‍රයක් විතරයි. ආයතනෙ අරන් දෙන්නේ යම්කිසි සටහනක්. ඒ කියන්නේ චිත්‍රයක් වගේ. චිත්‍රයක් කියන්නේ දැන් අර වතුරේ තියෙන ඡායාව. අනේ වගේ දෙයක් නේද? ඒ චක්කු විඤ්ඤාණයට අහු වෙන්නේ අර වතුරේ තියෙන ඡායාව වගේ මට්ටම. වර්ණ සටහන. චිත්‍රයක්. මම බුදුහාමුදුරුවෝ ඔකට කියන්නේ චිත්‍ර කියලා. චිත්‍ර ගොඩක්. චිත්‍රාණි තිත්තානි තතේව ලෝකේ. මේ ලෝකේ පවතින්නේ චිත්‍ර ගොඩක් විතරයි. චිත්‍රාණි තිත්තානි තතේව ලෝකේ. චිත්‍රයි තිත්ත කියන්නේ පවතින්නේ. තතේව ඇත්ත தත්ති ලෝකේ. ලෝකයේ ඇත්ත தත්ති චිත්‍ර ගොඩක් විතරයි. චිත්‍රාණි තිත්තානි තතේව ලෝකේ. ඇයි ආයතන පහ හයටම හදලා දෙන්න පුළුවන් චිත්‍ර චිත්‍ර සටහන් ටිකක් විතරයි. ඊට වඩා කිසිම දෙයක් නැහැ. එතකොට ওই චිත්‍ර සටහනෙන් දෙයක් හදන්නේ කවුද? මනස. මනස තමයි ওই චිත්‍රෙ දිහා බලලා ආ මේ මේක කියලා අන්න මනසේ හදනවා. එක සංඥාවක් ගත්තහම මනසේ හදනවා ආ මේ මේක කියලා. එතකොට මනසට තමයි රූපයක් පේන්නේ. දෙයක් පේන්නේ. චිත්‍රය දෙයක් කරන්නේ මනස. නේද? මනසට අරමුණු වෙන ඒවට මොනවද කියන්නේ? ධම්ම. මන ධම්ම නේද? එතන මනස යම් කිසි දෙයක් දකින්නේ ධම්ම ස්වභාවයටපත් කරලා. මම මනසට රූප දකින්න බෑ, සද්දාහන්න බෑ. මනසට පුළුවන් ධම්මාරමුණු කරන්නනේ නේද? ඒත් මනසට අරමුණු වෙන්නේ ධම්ම. ධම්ම හදන්නේ කවුද? මනසම. මනසම ධම්ම ටිකක් හදලා මනසම බලනවා ඔක දිහා. එතේ බලන හිතට කියනවා මනෝ විඤ්ඤාණ කියලා. මනසෙන් ධම්ම හදලා ධම්ම දිහා බලලා ඒක දැනගන්නවනේ නේද? ඒක දැනගන්න විඤ්ඤාණයට කියනවා මනෝ විඤ්ඤාණ කියලා. මොන දැන් දෙයක් කරලා දැනගන්න. දෙයක් කියන්නේ ධම්ම. මනසෙන් හදපු දෙයක්. ඒක දැනගන්නවා මනෝ විඤ්ඤාණ. මනෝ විඥානය මායාකාරීක්නේ. ඔය හැම විඥානෙම මායාකාරී. දැන් මෙයා කරන මායාව තමයි ඕක මේ මනසෙන් හදපු දෙයක් නෙවෙයි, එළියේ තියෙන මොකක් හරි මොනවායින් හරි හදිච්ච බාහිරේ තියෙන ස්වභාවයක්. අපි කියනවකට සතර මහා ධාතු රූපයක් කියලා නේද? එළියේ තියෙන එක. අන්න එහෙම කරලා තමයි මනෝ විඥානෙ හිතට පෙන්නන්නේ. එතකොට ඒක තීරුම් ගන්න මනෝ විඥානය කියන මායාකාරයගේ මායාව. මායාව තමයි මේක මනසෙන් හදපු දෙයක් කියලා නෙමෙයි පෙන්වන්නේ, ඇත්තටත් නෙමෙයි පෙන්වන්නේ. බාහිරේ තියෙන සතර මහා ධාතුවෙන් හැදිච්ච දෙයක් තමයි ඔය දැනගත්තේ කියලා.
කියන්නේ
මනෝ විඥානය. ඔව්, හිතේ එක එක අවස්ථා තමයි අපි කතා කරන්නේ. හිත කියන්නේ දැනගන්න ගතියනේ. එතකොට ඒ හිතේ කල්පනා කරන්නේත් හිතෙන්. කල්පනා කරන දේ දැනගන්නේත් හිතෙන්. නේද? ඒක මම කියන්නේ. එතකොට හිතේ වැඩ ටිකක් මේක. හිතේ වැඩ ටික මොකද්ද? ධම්ම කියලා දෙයක් හදලා ඒක හැදුවේ හිතෙන් කියන එක පෙන්වන්නේ නැහැ. ওই දේ තියෙන්නේ එළියේ. ওই එළියේ තියෙන දෙයක් තමයි මේ දැනගත්තේ කියලා තමයි. ඔව්, මේ විඥාන මේ මායාකාරී හිත නැත්නම් විඥානෙ අපව දැනුවත් කරන්නේ. ඒක හරියට අර වතුරට එබෙන බල්ලා ඔන්න දැන් එළියේ ඉන්න බල්ලෙක්ව දැක්කා කියන මට්ටමට ගේන. ඇත්තටම හිතෙන් හදපු ධම්මනේ මේ දැකලා තියෙන්නේ, මන ධම්ම මනෝ විඥාන. ඒ වුණාට එයා විශ්වාස කරන්නේ නෑ නෑ, ඔය එළියේ තියෙන රූපයක් තමයි දැනගත්තේ කියලා. එතකොට ඒක මායාවක් කියලා පේනවනේ නේද? ඒක ඔක තේරුම් ගන්න හැම ආයතනෙටම ඕක වෙන්නේ. ආයතනෙට පුළුවන් මොකද්ද? චිත්‍රයක්. චිත්‍රයක් අරන් දෙන්න විතර. ඒ ආයතනෙට අදාළ ගෝචර චිත්‍ර තියෙනවා. කන චිත්‍ර අඳින්නේ සද්දෙන්. නාසයේ චිත්‍ර අඳින්නේ ගඳ සුවඳින් නේද? ඒවා විතරයි ඒකට ගෝචර වෙන්නේ. එතකොට ඒ චිත්‍රය කන දන්නෙත් නැහැ, නාසය දන්නෙත් නැහැ. දැන් මොකද්ද ගත්තේ කියන එක. එතකොට ඒ චිත්‍රය දිහා බලන්නේ කවුද? මන. මන ওই චිත්‍රය දිහා බලනකොට බලන්නේ චිත්‍රේ තියෙන දේ නෙමෙයි. ඒකට අදාළව දෙයක් හදලා ඒක තමයි ධම්ම කියන්නේ නේද? ඔන්න ඔය දේ තමයි මනට බලන්න පුළුවන්. ඒක මන ධම්ම මනෝ විඤ්ඤාණ. ඒක දිහා බැලුවට යාපිව මුලා කරනවා ඔය දැනගත්තේ බාහිරේ තියෙන දෙයක් කියලා ලෝකෙට අහු කරනවා අපි. ලෝකේ තියෙන දෙයක්. දැන් ලෝකේ තියෙන දෙයක් කියපු ගමන්ම අපිට හිතෙන්නේ අපි දකින්න කලිනුත් ඕක තිබුණා. බාහිරේ තියෙන දෙයක් නේද? එතකොට අපි විශ්වාස කරනවා ඕක මන් දකින්න කලිනුත් ඔතන තිබිලා තියෙනවා. ඔව්. දැන් පේන හින්දා දැනුත් තියෙනවා. අනාගතෙත් ඕක තියෙයි කියලා හිතන. දැන් එළියේ තියෙනා කියලා විශ්වාස කරපු ගමන් ඕක අතීතෙත් තිබුණා, දැනුත් තියෙනවා, අනාගතෙත් තියෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ කියන්නේ දෘෂ්ටිගත වෙනවා නේද? දැන් බලන්න ඒකට පැවැත්මක් දීලා නේද? අතීතෙත් තිබුණා දැනුත් තියෙනවා අනාගතෙත් තියෙනවා කියලා පැවැත්මක් දීලා තමයි අපි දැන් එළියේ දේ බාර ගන්නවා. ඔකට තව විදිහකට කියනවා නিত্য කරලා බාර ගන්නවා. නিত্য සංඥාවෙන් බාර ගන්නවා. නিত্য කියන්නේ පැවැත්මක් දීලා තියෙන බවක්. භව භව පැවැත්ම. තියෙන භවක් අපි විශ්වාස කරනවා. නේද? තියෙන බවක් කියනකොට මේක අපි දැක්කත් නැතත් ඒක තියෙනවා. අතීතේ අපි දකින්න කලිනුත් ඕක තිබිලා තියෙනවා. නේද? දැන් දැක්ක හින්දා නෙමෙයි තියෙන්නේ නේද? මේ දැකීමෙන් තොරව එළියේ තියෙනවා. තියෙන දේ තමයි අපි දැකලා තියෙන්නේ කියලා ඔන්න දැන් දෘෂ්ටි හැදෙනවා. පේනාද දැන් බල්ලා වතුරට එබිලා වතුරේ බල්ලෙක් හදලා නෑ එයා මනසෙන් හදලා එළියෙන් තියලා ඊළඟට මොකද කරන්නේ? එයා විශ්වාස කරාම නෑ නෑ ඔය ඉන්න බල්ලෙක් කියලා කියපු ගමන් එයා විශ්වාස කරනවා මං දැක්කත් නැතත් ඔය බල්ලා ඉන්නවා. අතීතෙත් ඉඳලා තියෙනවා දැනුත් ඉන්නවා අනාගතෙත් ඉන්නවා ඉස්සරහටත් දකින්න පුළුවන් කියලා. පේනා නේද ලෝකේ හැදුවා ලෝකේ දෙයක් බාරගත්තා ඒ දෙය නিত্য සංඥාවෙනුත් ගත්තා. නিত্য සංඥාවෙන් අන්න පෘථග්ජනයාගේ ස්වභාවය. දේවල් නিত্য සංඥාවෙන් ගන්න. බුදුහාමුදුරෝ පෙන්නනවා වයත්ත තත්ත්වේ අනිත්‍ය. නিত্য කරන්න බෑ. ඒ කියන්නේ මොහතකටවත් පිහිටවන්න බෑ කියන එක තමයි අනිත්‍ය නේද? අපි මුලා වෙන්නේ නේද නিত্য කරලා තියෙන්නේ. එතකොට බලන්න අවිද්‍යාව තියනකන් නিত্য සංඥාවෙන් ගන්නවා. දේව. නিত্য කියනකොට තියනවා කියනකොට ඒකේ අපිට ආස්වාදිකුත් තියෙනවා සුභ සංඥාවෙන් ගන්නවා. මේ තියෙන බව දකින්න අපි කැමති. එතකොට ආස්වාදයක් තියෙනවා සුභ. නැ අකමැති වෙන්න කලින් දෙයක් තියෙන බව දැනගන්න ඕනේ. තියෙන බව දැනගන්න කැමති. දැන් වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා දැනගන්න කැමති. ඊට පස්සේ තමයි අකමැති නම් තරහ අරන් බුරන්නේ. එලවන්න හදා. ඒ වුණාට දැන් ඇහැ පාවිච්චි කරලත් මේ තියෙන බව දැනගන්න ආසාවක් තියෙනවා. හරි. අර නিত্য කියලා ගන්න එකේ අපිට ආස්වාදයක් තියෙනවා. දැන් ඔව් භව තණ්හාවක් තමයි ඒක. ඒ කියන්නේ තියෙන බවක් ඇති කරන්න අපිට ආසාවක් තියෙනවා. පැවැත්මක් දෙන්න. නিত্য කරන්න හරි ආස. අපි කැමති නැහැ අපි දැක්ක දේ නැහැ කියන. නේද? අපි දකින්න දකින්න දේ නැහැ කියනකොට අපි කැමති නැහැ. මේක තියනවා කියන තියෙන දෙයක් තමයි මම දැනගත්තේ කියන්නේ තමයි අපේ ආසාව තියෙන්නේ. ඔය ආසාව තියෙන හින්දා තමයි අපි ඇහැක් උපද්දගෙන තියෙන්නේ. මේ ඇහෙන් හරි ආසයි බාහිරේ තියෙන දේවල් දකින්න. එතකොට ඒ නිට්යයි සුඛයි එතන තණ්හාවක් ඊළඟට මම එළියේ තියෙන දේක් දකින්නවා කියනකොටම ආත්ම සංඥාවක් වෙනවා. මම ඉන්නවා දකින්න. ඒ දේ එක්ක ඇලෙන්න හරි ගැටෙන්න හරි මට පුළුවන්. නේද? ඒක මට ඕන විදිහට කැමති විදිහට හදාගන්න පුළුවන් වගේ හැඟීමක් එනවනේ. ඒක ආත්ම සංඥා පාලනය කරන්න හදන. නේද? පාලනය කරන්න පුළුවන් කියන හැඟීමක් එනවා. පාලනය කරන්න බෑ කිව්වත් ආත්ම සංඥා. මට කන්ට්‍රෝල් එකක් නැහැ. දැන් ඉර දිහා බලලා ඉර පාලනය කරන්න මට බෑ. ඒත් ආත්ම සංඥාව ඇවිල්ලා. ඔව්. බෑ කිව්වත් ඒ මගේ කියන එකේනේ කියන්නේ. මගේ ළමයා කියන දේ අහන්නේ. කියලානේ කියන්නේ මගේ කරගෙන නේද පාලනය කරගන්න බැරි වුණත් ආත්ම පුළුවන් වුණත් ආත්ම එතකොට දෙයක් බාර ගන්නකොටම අපි ආත්ම සංඥාවෙන් තමයි ඔක බාර අරන් තියෙන්නේ. ඒ කියන්නේ නিত্য කරනකොට නিত্য සුඛ ආත්ම. සුබ. අන්නනේ සංඥා හතරම ඔකට කියනවා විපල්ලාස කියලා. ඇත්ත ඇති හැටි නෙමෙයි විපල්ලාස. නিত্য සුඛ ආත්ම සුබ. ඔකට සතර විපල්ලාස කියලා කියනවා. සාමාන්‍ය කෙනා ඉන්නේ ඔය සතර විපල්ලාස. නিত্য සුඛ ආත්ම සුබ. නিত্য සුඛ ආත්ම සුබ. දැන් බුදු කෙනෙක් පෙන්වන්නේ ඔය අනිත්‍ය. අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුබ. යථාභූත ස්වභාවය ඇත්ත ඇති හැටි තමයි අනිත්‍යයි දුකයි අනාත්මයි. අනිත්‍යයි දුකයි අනාත්මයි. ඒක තමයි බුදු කෙනෙක් කොන්න ඇත්ත ඇති හැටි දැකලා පෙන්නලා දෙන්නේ. ඒ අපි සුභ හොඳයි කියන ගතියෙන් ගන්න. ඔව්. දෙයක් තියෙනවා කියලා දැනගන්න අපි කැමති. ඒක සුභයි. අපි ඇහෙන් දකින එක සුභයි. තේරෙන ඒක එක පස්සේ ගැටෙන්න පුළුවන්. දැකපු හින්දානේ ගැටෙන්නේ. දකින්න කැමති. තරහකාරයා වුණත් ඉන්නවද නැද්ද කියලා හොයන්න කැමති. හොඳට හොයනවා ඉන්නවද නැද්ද. බලබල ඉන්න. ඔව්. ඒකනේ ජීවත් වෙනවා කියන්නේ ඇලෙනා ගැටෙනවා කියන එකනේ. ජීවත් වෙනවා කියන්නේ. ඒක නැතුව ඉන්න හරි අමාරුයි. ඒ තරම් ඒකට පුරුදු වෙලා. ගැටෙන්න ආසයි. ඔව්. දැන් ඔය නිතර තරහ යන කෙනෙක් තනියෙන් ගිහින් දාලා තියලා බලන්න එයාට ඉන්න බෑ. ඔව්. පිස්සු ගැදෙනවා වගේ කියන්නේ ඉන්න බෑ නින්දෙන්නේ නැහැ. ඒ අරකේ පුරුද්ද. එහෙම කැමති නේ? ඕ කවුද වැරදි කරන්නේ කියලා හොයන්න හරි ආසයි. ඕක නතර ඉන්න බෑ. ඒක අපේ ඒ තණ්හා.
හැබැයි සර් එකෙක් ඉන්නවා. කවුරුගේ එකෙක් දැක්කම එයාගේ වැරද්දක් තමයි.
ඒක තමයි. දැන් එයාට තනියෙන් ඉන්න බෑ. කවුරුත් නැති වුණත් එහෙම වැරද්දක් හොයන්න ගෙනෙන්නේ
නැහැ.
ඒක තමයි මං කිව්වේ. එයාට කවුරුත් නැති තැනකට රණ්ඩු ගලාද නැද්ද කියන එක නෙමෙයි. ඕක තමයි අපේ සසරේ පුරුද්ද. ඔකෙන් තමයි පිළ සසර ගෙනියන්නේ. දැන් අන්න ඒ වගේ තමයි අපිටත් වෙලා තියෙන්නේ. මේ ආයතන ටික නැතුව ඉන්න බෑ. ඒක තමයි. ඔව්. දැන් ඒ හින්දා තමයි මේ භාවනා කරන්න හරි අමාරු. අපි මේ කාරමුණක හිත තියනවා කියන්නේ ඇහෙන් රූප දකින්නේ නැහැ, කනෙන් ශබ්ද අහන්නේ නැහැ නේද? නාසයෙන් රස ගන්නෑ, ගඳ සුවඳ ගන්නෑ, ස්පර්ශ ගන්නෑ කියන මට්ටමනේ හිතට ඒ කාරමුණක තියාගෙන ඉන්නවා කියන්නේ. සමාධිය කියන්නේ. දැන් ඔබ හදාගන්න අමාරු වෙයි. අපි කැමති නැහැ. يعني ආයතන වලින් අරමුණු අරන් ඒකට ආසවිලා ඒක නැතුව ඉන්න හරි අමාරුයි. ඒ තරම් ඒක පුරුදු කරගන්න. එතකොට ඒ පුරුද්ද පොඩ්ඩක් යටපත් කරන එක තමයි ඔය චිත්ත සමාධියෙන් කරන්නේ. එක අරමුණක තියාගෙන ඉන්න. හැබැයි හරියට එක අරමුණක ටිකක් වෙලා හිටියොත් එහෙම පේනවා මේකේ කොච්චර සැනසීමක් තියෙනවද. අනිත් ඒවා පස්සේ දුව හිටියට වඩා නේද? ඒක හරියට අර කාට හරි තේරුම් යනවා අනුන්ගේ වැරදි හොවා හිටියට වඩා මගේ පාඩුවේ හිටියනම් කොච්චර සහනයක්ද.
එයා
දන්නේ නැහැ. එහෙම ඉඳලා බැලුවොත් විතරයි එයාට එහෙම තත්ත්වයක් තියෙනවා කියලා මේ. දැන් එයා ආස්වාද කරගෙන තියෙන්නේ අනුන්ගෙන හොයන එකනේ. ඒකේ ආස්වාදෙ විදිහ. එතකොට එයාට ඒවයි ආදීනව පේන්නේ. මේකෙන් මං කොච්චර දුක් විඳිනවද කියන එක එයාට පේන්නේ. ඇත්තටම බලනකොට එයා ඔය දුක් විඳින්නේ අනිත් ඒවා හොහොවා. ඒක දකින්න එයාගේ මනස දියුණුවයි. හරි. එතකොට මේ අපි දුක් විඳිනවා කියලා දකින්නත් අපට ප්‍රඥාව දියුණු කරගන්න. නැත්නම් අපට පේන්නේ අපි මේ දුකේ ඉන්නේ. ඒක ටිකක් පේනවා සමාධියක් වඩනකොට අර අනිත් වෙලාවේ කොච්චර කරදරයකද ඉඳලා තියෙන්නේ. සමාධිය වඩපු නැති කෙනා ඕක දන්නේ නැහැ. සමාධියක හිටියොත් තමයි මෙතන කොච්චර සහනයක්ද.
ඒක සමාධියද නැත්නම් ඒක ඥානය?
සමාධිය. ඥානය තමයි පහළ වෙලා
තියෙන්නේ.
නෑ. දැන් හිතා ගන්න බෑනේ සමාධියේ ආස්වාදයක් තියෙන මේ මොකද කියලා දන්නේ නැහැ. මේක ඉන්න හරි ආසයි. ඇයි මේ ආස කියන එක දැන් අහම නුවණින් හිතනකොට තමයි අපිට පේන්නේ අනිත් ආයතන වලින් අරමුණු අරන්නේ නැ නේ ඔය විලා. මේ කායතනයක් මේ මනසෙන් එක දෙයකට නේද සිහිය තියාගෙන ඉන්නේ. එතකොට මේ අපිට මේකේ සහනයක් තියෙන්නේ අනිත් ඒවයි අරමුණු ගන්න නැති හින්දා කියලා ඔන්න නුවණට පේන්නේ. නිකන් සමාධියේ ඉන්න කෙනා දන්නේ නැහැ. සතුටක් තියෙනවා. ඇයි සතුට තියෙන්නේ කියලා දන්නේ නැහැ. මේ ඥාණය නිමෙයි ඒකට. අත්විඳින්න පුළුවන්. අත්විඳට ඇයි ඇයි
නෙමෙයි බලන්නේ. සර් දැන් අමු කියනවා මට හිතෙන හැටියට මට කනහක් තියෙනවා නම් ඒක තෝරනික කරදරයක් කනහක්.
ඔව්.
හැබැයි තුනක් තියෙනවා නම් හරි ලේසි.
ඔය ඒක දැන් එක සැරේම ඥාණය ඇවිල්ලා නිමෙයි. තේරෙනවා මේ අඩු නම් හරි සහනයක් තියෙනවා. ඒක දැනෙනවා.
නැති ධර්මක සැහැල්ලුව.
සැහැල්ලුව දැනෙනාට සැහැල්ලුව ඇයි කියලා ඒක නුවණින් හිතුවොත් විතරයි
තියෙන්නේ. මොකද කොච්චර කරදරයිද? හරි මේසක්
නෑ නෑ. ඔයාගේ දැන් ඒ තියෙන දේවල් අඩු වුණාම හිතට සහනයක් තියෙනවා.
ඔව්.
සහනෙ තිබුණාට සහනෙ තියෙන්නේ ඇයි කියලා දන්නේ.
අඩු වුණා
නෑ. ඒක 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 පස්සේ තේරෙන්නේ. ඉස්සෙල්ලා තේරෙන්නේ ඒ කියන්නේ මේ සැහැල්ලුවක් තියෙනවා. දැන් ඉස්සර වගේ කරදර නැහැ. එහෙම දැනෙනවා. තාම එකපාරට දන්නේ නැහැ ඇයි කියලා. හරි. අඩු වුණා හින්දා කියලා හිතෙනවා. හැබැයි අඩු වුණාට මොකක් ඇයි කොහොමද සාහනයක් එන්නේ? දැන් ඒ හේතු ටික නුවණින් හිතුවත් විතරයි තේරෙන්නේ. ඇයි මේ ගොඩක් තිබුණහම ඇයි සහනයක් නැත්තේ? ඔන්න දැන් හිතලා බලන්න වෙනවා. මේ අඩු වුණහම ඇයි මේ හිතට සහනය? දැන් ඒක නුවණින් කරන එක. සහනයක් දැනුනේ ඇයි කියලා ඇනලයිස් කරලා බලන එක. එහෙම නොබැලුවත් සහනේ තියෙනවා අඩු වෙනකොට. හරි? දැන් අපිට නිදාගත්තාම හරි සහනයක් තියෙනවා. මොකද දන්නේ? නිදාගෙන නැගිටිනකොට හරි සහනයක් නේ. දැන් ඒ සහනේ දැනුණට දන්නවද ඇයි කියලා? ඒක
නෑ.
ඒව දන්නේ. මේක එක්ස්පීරියන්ස් කළාට මොකද්ද මේකේ රීසන් එක කියලා දන්නේ. අපි හැමදාම නිදා ගන්නවා. ඒ සුවෙත් විඳිනවා. නේද? එහෙනම්ට නුවණ නෑ. නැහැ හැමෝම ඔක අත්දකින්නවනේ. අත්දැක්කට ඇයි මෙතන සහනයක් තියෙන්නේ කියන එක 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 එක්කෙනා එක එක හේතු කියනවා. ආ ඔය බොඩි එකට රෙස්ට් එකක් හම්බ වුණා ඒකයි. මේ අර මහන්සි වෙලා මනසට රෙස්ට් එකක් හම්බුනා. ඔය එක එක කතා කියනවා. කිව්වට ඇත්තටම මොකක්ද කියන එක නේද? ආ ඒක හොයන්න ඕනේ නුවණින්. අපිට එක එක ඒවා හිතන්න පුළුවන් මේ හින්දා මේ හින්දා කියලා. ඔව් දැන් මේක නුවණින් හොයන කෙනාට දන්නවා. දැන් ආයතන කරදරයක් කියලා දකින කෙනා දන්නවා ආර වෙලා ආයතන වැඩ කරලා නැහැ නේද? අපි ඔය වෙන මොන හේතු කිව්වත් අන්තිමට වෙලා තියෙන්නේ මේ ආයතන වලින් ඇහෙන් රූප දැකලා නැහැ, කණෙන් සද්ද අහලා නැහැ, ගන්ධ සුවඳ බලලා නැ නින් තද නින්දේ ඉන්නේ නේද? ඒක තේරෙන්නේ මං කිව්වේ මේව හොයන කෙනාට. දැන් අපි ඇහෙන් රූප දකින්න එක කරදරයක් කියලා දවසක දැනුණා. නෑ අපි ඇහෙන් රූප දකින්න එක හරි ෂෝක් කිය කියා ඉන්නකන් ඕක තේරෙන්නේ නෑ. ඒකයි මං කිව්වේ දැන් දැන් ඔයා සමාධිය අත්ඉඳලා තිබුණා ඒ සුවය ආවේ කොහෙන්ද කියලා දන්නේ. ඒකයි දැන් නුවණින් හිතන්න කියන්නේ. ඒක වෙලා තියෙන්නේ එතකොට දැන් අපේ හිත ඒ කාරණාවක තියෙනකොට වෙලා තියෙන්නේ අපි ඇහෙන් රූප දකින්නේ නැහැ. කනෙන් සද්ද අහන්නේ නැහැ. මේ හිත ඒ කාරණාවක තියාගෙන ඉන්නවා. එතකොට අනිත්‍යයතන වැඩ නොකරන එකේ සුවයක් මේ තියෙන්නේ. එතකොට ඕකේ අනිත්‍යත්ත තමයි ඒක වැඩ කරනවා කියන්නේ ලොකු කරදරයක දුක් ගොඩක අපි ඉන්නේ. අරමුණු ගන්නවා කියන්නේ අපිට නොතේරුණාට අපි හරි දුක් ගොඩක ඉන්නේ. ඒකයි මේ දුක අවබෝධ කරන්න ලොකු නුවණක් ඕන. නෑ මෙහෙමයි දැන් ඔතන අවබෝධයාවට ඕක ඇත්ත ඇති හැටිම නෙවෙයි. මේ යම් කිසි මට්ටමක අවබෝධයක්. එතකොට නිදා ගන්න ආසත් හිතෙනවා. ඔව්. ඉතින් ඒ වුණාට දැන් නිදාගෙනම ජීවිතේම නිදා ගන්න බෑ. අවදි වෙනකොට මොකද වෙන්නේ? ආයේ ආයතන ටිකේ තියෙනවානේ. එතකොට ආයතන ඉක්මවා ගිහිල්ලා නෙවෙයි. తాවකාලිකව යටපත් කරලා. එතකොට తాවකාලිකව යටපත් කරලා මේකෙන් බේරෙන්න බෑ. නැත්නම් බුදුහාමුදුරුව පෙන්නන. එතකොට මේකෙන් බේරෙන්න විදිහ තමයි ඇහෙන් රූප දකින්න ඇහැ පාවිච්චි කරන. ඒ වුණාට රූපවලට අහුවෙන්නේ නැහැ. කනෙන් සද්ද අහනවා සද්දවලට අහුවෙන්නේ නැහැ. දැන් වෙලා තියෙන්නේ අපි ඒවට අහුවෙනවා. දකින්න දකින්න රූපෙට අපි අහුවෙනවා. අහන අහන සද්දෙට අහුවෙනවා. අහුවෙන්නේ මොකද මේ ආයතනවල ඇත්ත ඇති හැටි නොදන්න හින්දා. එතන සිහිය නුවණ පිහිටන්නේ නැති හින්දා. මොකද්ද මේ වෙන්නේ කියලා දන්නේ. අපි පුරුද්දට ඔහේ ඔය පාවිච්චි කරා ආයතන. එතකොට ඒ පුරුද්දට පාවිච්චි කිරීමේදී වෙන දේ තමයි අපි ඒකෙන් දැනගන්න දේ ගන්නවා. නিত্য සංඥාවෙන් ගන්නවා, සුඛ සංඥාවෙන් ගන්නවා, ආත්ම සංඥාවෙන් ගන්නවා, සුභ සංඥාවෙන් ගන්නවා. තමයි සාමාන්‍ය ලෝකයාගේ தත්ති. නিত্য සුඛ ආත්ම සුභ බුදුහාමුදුරුව පෙන්නනවා ඔවා අනිත්‍යයි. මොහොතකටවත් නිත්‍ය කරන්න බෑ. ඔවා දුකයි. ඔවා කිසිම සුඛ ගතියක් නැහැ. ඈ ඊළඟට අනාත්මයි. කිසිම මොහොතකටවත් ඔවා පාලනය කරන්න හැකියාවක් නැහැ. මට ඕන විදිහට තියාගන්න එහෙම කතාවක් නැහැ. අනාත්මයි. හරි. අසුභයි. කිසිම සුභ ගතියක් නැහැ. ඔක තමයි පවතින ඇත්ත. අපි කැමති වුණත් නැති වුණත් බුදු කෙනෙක් කිව්වත් නැතත් පවතින ඇත්ත යථාර්ථය ඔන්නෝ ඇත්ත ඇති. ඒත් ඇත්ත ඇති හැටි දැක්කොත් දුකට අහුවෙන්නේ නැහැ. කවුරු හරි නුවණ වඩලා ප්‍රඥාව වඩලා ඇත්ත ඇති හැටි දකින මට්ටමට ආවොත් දුකටපත් වෙන්නේ නැහැ. මුලාවෙන් ගන්න තාක්කල් දුක් විඳිනවා. ඒක මුලාවෙන් නොගත්තොත් දුකක් පිහිටන්නේ. ඒකට එතන තේරුම් ගන්න ඕන අපේ ඇහත් අනාත්මයි. ඇහෙන් දැනගන්න රූපත් අනාත්මයි. කිසිම ආත්ම ගතියක් නැහැ. කියන්නේ අපිට පාලනය කරන්න පුළුවන් ගතියක් නැහැ. ඒවයි ගතිය අනිත්‍යයි. නිත්‍ය කරන්නත් බැහැ. ඕන දෙයි බලන්නේ ඇයි? ඇයි ඕන උනේ? ඇයි ඕන උනේ? ඔව නිට්යයි සුභයි ආත්මයි නේද? අර හතර. නිට්ය සුඛ ආත්ම සුභ කියන සංඥාවේ ඉන්න හින්දා තමයි අපි බලන්න ඕන කම තියෙන්නේ. එතකොටම මූල අරමුණ. දැන් බලන්න ඕනකම හින්දා පිට දැන් බලන්න ඕනකම වහන් නිකන් පේන්නේ නැහැ නේ. ඇස් දෙක වහගෙන හිටියොත් පේන්නේ නැහැ නේ මොකද කරන්න ඕනේ? ඇස් අරගෙන දැන් කොහට හරි ගිහිල්ලා ඉබිලා බලන්න ඕනේ. නේද? මේ බලන්න ඕනකම ආපු හින්දා. ඔන්න දැන් බලන්න නම් ඊළඟට ඇහක් උපද්දන්න වෙලා තියෙනවා. අපි දන්නේ නැති වුණාට ওই ටික කරමු. දැන්
අපි කල්පනේ ඉන්නත්
ඕනේ. ඔව්. ඔව් අන්න හිතලා බලන්න ඇයි කරුවලේ ඉන්න කැමති නැති දැන් සමහරු නෙමෙයි ගොඩක් අය දැන් හිතව ගන් රෑ ලයිට් ගියොත් එහෙම කලබල වෙලා හොයනවා නේද දඟලනවා මේ එළිය පත්තු කරන්න මේ කලබලේ දුවලා අරවා මේවා පෙරලනවා නේද දැන් නිකමට හිතලා බලන්න ওই වෙලාවේ එළිය තිබුණොත් අපි කොච්චර වැඩ කරනවද? ඒ කරන්න ඕන හින්දාද මේ එළිය හොයන්නේ? දැන් එළිය තියෙද්දි Taman වාඩි වෙලා ඉන්නවා කියලා හිතන්න. නේද? දැන් එළිය තිබුණා කියලා එහෙම හිතුවන්නේ නැහැ නේ කලබලෙ. ඉතින් ඔය දැන් කරුවල වුණා කියලා දැන් වාඩි වෙලා ඉන්නවනේ වාඩි වෙලා ඉන්න බෑද? එළියදීත් වාඩි වෙලා නම් ඉන්නේ නේද ලයිට් ගියා කියලා එහෙම එහෙ දුවන්නේ මේ කොහේ හරි යන්නද නේද ඒ බය සැක පුරුද්ද කොහෙන්ද මේවා එන්නේ කරුවලිය සද්ද නැතුව ඉන්න බෑ ඉතින් එළිය තියද්දි සද්ද නැතුව හිටියා ඒක අපට තේරෙන්නේ නැහැ. පුරුද්දට අහු වෙලා. ඇයි අපි හොයන්නේ නැහනේ මේක කරන්නේ ඇයි කියලා?
මේ
ඇයි කියලා සෙවෙන්නේ මේවා සිද්ධ වෙන්නේ මේවා කරන්නේ ඇයි කියලා සිහිය නුවණ පිහිටන. අර ගිනි පෙට්ටියක් එහෙම හොයන්න ගලින් පොඩ්ඩක් හිතන්න ඇයි මේ කලබලේ? පොඩ්ඩක් කරුවල වෙලා තිබුණා කියලා මොකද්ද වෙන ප්‍රශ්නේ? එතකොට මොකවත් දන්නේ නැහැ. ලයිට් ගියත් දන්නේ
නැහැ
නේ. දැන් සමහර වෙලාවට දැන් මම ওই ගිය සතිය ටිකක් එහෙම හිඳුර ගිහින් හිටියා. දැන් අපි දැන් ඒ ගෙවල් වල ඉන්න මිනිස්සු හිතන්නේ මදුරුවෝ නෑ කියලා. මදුරුවෝ නෑ. හැබැයි හොත්තට කරුවල වැටුණට පස්සේ රෑ වෙලා මුන් එනවා ටිකක්. කාමරේ හැංගිලා ඉන්න මුන් ඇවිල්ලා කාලා යනවා. ඉතින් නිඳ ගිහින්නේ. ආයේ ඇහැරෙනකොට දන්නේ නෑ. මදුරුවෝ නෑ. හරි ඒක නෙට් එකක්වත් නැහැ නෙට් එක. දාන්න බැරි කැමර නෙමෙයි ඉතින් මදුරුව නැති හින්දා ඉතින් මේ මට ටිකක් අසනීප වෙලා දැන් මට නිින්ද යන්නේ. මෙන්න මදුරුවෝ ඉන්න. ඊට පස්සේ මදුරුවෝ හින්දා මට නිදා ගන්නවා. තාසේ උදේ ඇවිල්ලා අහුවාම කිව්ව මට නිින්ද කියන්නේ මේ මදුරුවෝ නෙවෙයි. මදුරුව නෑ නෙමෙයි. ඇයි කාමරේ හැමදාම නිදා ගන්න කෙනා කියන මදුරුව නෑ කියලා. ඇයි එයාට හොඳට නිින්ද යනවා? මදුරුව ටික එන්නේ නිින්ද ගියාට පස්සේ. එතකොට අපි දැන් මේ වෙලාවේ දැනගත්තා නම් එහෙම නිදා ගන්නත් බෑ. තට අඳුරේ හිටියා නම් අඳුරේ හිටියා කියන්නේ එකක් දැන් ඒ ආයතන වැඩ කළේ නැත්නම් අපට අර තියෙන කරදර නැහැ එක පැත්තක ඒකෙන් තේරුම් ගන්න මේ ආයතන නිසා අපි කොච්චර කරදර වින්නද නෑ ඔය පැත්ත පේන්නේ නැහැ ආයතනින් ද කොච්චර කරදර වින්දිනවා එතකොට ඒක එක පැත්තකින් ඔන්න ආයතන දුකයි කියන එක දකින්න තියෙනවා. මේ සලායතනෙම දුකයි. මොකද සලායතනෙන් හදන්නේ අරමුණක් ගන්නවා කියන්නේ පංච උපාදානස්කන්ධය. නේද? මේ ධර්මයේ අහලා තේරුම් අරන් තියෙන්න ඕන ඕවට. ආයතනයක් වැඩ කරනවා කියන්නේ පංච උපාදානස්කන්ධය. ඔව් දැන් මොකක්ද දන්න දැන් පේනවනේ සංහාව අනිවාර්යෙන් තියෙනවා හරි බලන්න ආසයි ඊළඟට තණ්හාව ආසයි වුණාට ඇහැ අරගන්න බැයි නම් තේින්නේ ඒතර ඇහක් උපදින්න ඕන කර්ම ශක්තිය අනුව ඇහක් ඒ වෙලාවේ උපදින ඒ වෙලාවේ උපදින අපිට ඒක තේරෙන්නේ බලන මොහොතේ ඇහක් උපද්දන හරි මේවා ඉතින් වෙන පැත්තකින් තේරුම් අරන් තියෙන්න ඕන හරි එතකොට ඒ උපද්දන්න උදව් වෙනවා කර්මයයි ආහාර තණ්හා අවිද්‍යාව අය හතරම යෙදුන හින්දා තමයි ඇහැක් කියන එකක්
උපදින්නේ
ප්‍රසාදි කියන්නේ අර ප්‍රතිබිම්බයක් හදන්න පුළුවන් මට්ටම එතකොට ඒ දැන් චක්කු ප්‍රසාදය කියන එක කියන්නේ මේ ශරීරයට හිතක් හදන්න පුළුවන් මට්ටම. විඥානේ දැන් ශරීර රූපේ තිබුණටම මැරිලා හිටියානම් එහෙම හිතක් හදන්න බෑ. එතකොට අරම යෙදෙන්නේ. අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන කරුණු හතරම යෙදිලාමයි ඇහැ කියන ධර්මතාවේ හටගන්නේ. ඔව්. ඔව්. ඒ කියන්නේ සිතක් උපදින්නම ඕන. නැත්නම් ඇහැක් උපදිනවා කියලා කතාවක් නැහැ. ඒ කියන්නේ චක්කු විඥානේ ඉපදෙන්නේ නැත්නම් ඇහැක් උපදිනවා කියලා කතාවක් නැහැ. චක්කු විඥානයක් ඉපදුනොත් විතරයි ඇහැක් ඉපදුනා කියන්න පුළුවන්. ඔය ටිකේ මුලා වෙනකොට තියෙන්නේ සක්කාය දිට්ඨිය. මේක ඇත්ත ඇති හැටි දැක්කේ නැත්තම්. මොකද ඔය ඇහැ කියන එකේ ඇත්ත ඇති හැටි දැක්කේ නැත්තම් අපි ඇහැ ආත්ම සංඥාවෙන් ගන්න. ඇහෙන් දැනගන්න රූපේ ආත්ම සංඥාවෙන් ගන්න. නේද? දැන් ඔය දෙකම පවතිනවා ලෝකෙට අයිති කියලා ගන්නවනේ නිට්ටය කරනවනේ නිට්ටය කියන්නේ මොකද්ද මීට කලිනුත් ඕක තිබුණ දැනුත් තියෙන අනාගතෙත් තියෙන දැන් අපි ඇහැ නිට්ටය සංඥාවෙන් අරන් තියෙන ඇහෙන් දැනගන්න රූප නිට්ටය සංඥාවෙන් අරන් තියෙන අනිත්‍ය ගැන සිහිය නුවණ පිහිටලා නැහැ නිත්‍ය විදිහට ගන්නකොට ඇහක් තියෙනවා දකිනවා විඥානෙත් පහළ වෙනවා සේරම වෙනවා නේද ආත්ම සංඥාවට අහු වෙනවා ඒකට ඒ ආත්ම සංඥාවෙන් මිදෙන්න විදිහක් තමයි මේකේ අනිත්‍ය බව අවබෝධ කරගන්න මේව එකක්වත් නිත්‍ය නැහැ නිත්‍ය කරන්න බෑ ඒ නිත්‍ය කරන්න බෑ කියන එක අවබෝධ වෙන්නේ ඇහැ කියන එක ක්ෂණිකව මේ මොහොතේ උපදිනවා කියන නුවණ ආවොත් මේ දැකීමේ ක්‍රියාවට ක්ෂණිකව උපදිනවා එහෙනම් කලින් ඕක තිබිලා නැහැ මේ දැකීමෙන් පස්සේ පවතින්නේ නැහැ පෙර නොතිබීම හටගන්නවා ඉතුරු නැතුව නිරුද්ධ අමාරු ඉතින් ඒක තමයි අතන පටිච්ච සමුප්පන්න බව දකින්න. පටිච්ච සමුප්පාදය දැක්කොත් තමයි මේ ඇත්ත ඇති හැටි දකින්නේ. පටිච්ච සමුප්පන්න බව හේතු යෙදුන හින්දාමයි මෙහෙම පෙන්නුම් කළේ. මේ ඵලය. ඇහැ කියන ධර්මතාවේ පටිච්ච සමුප්පන්න. ඇහෙන් දැනගන්න රූපෙත් පටිච්ච සමුප්පන්න.
ජාති
තිබුණත් ජරා ව්‍යාධි මරණ සේරම ටික තියෙනවා. දැන් ඔය අපි සාමාන්‍යයෙන් ජාති ජරා ව්‍යාධි මරණ කියන්නේ මොනවද? ඔකටම දාන්න පුළුවන් ප්‍රියන් ගෙන් වෙන්වීමයි අප්‍රියන් හා එක්වීමයි කැමැති දේ නොලැබීම. ඔය ටික ඔය කියපු කරුණු ටික කෙනෙක් හිටියේ නැත්නම් යෙදෙන්න පුළුවන්ද? ප්‍රියන් ගෙන් වෙන්වීම අප්‍රියන් හා එක්වීම කැමැති දේ නොලැබීම. කවුරු හරි පුද්ගලයෙක් හිටියේ නැත්නම් ඔය ඔය කරුණු යෙදෙනවාද? ඉන්නම ඕනනේ. එතකොට අපි ලෝකෙට ආයිතිව කියන දුක්කොත් කෙනෙකුට තියෙන දුක්. ඔව්. මොකද ඔය ටික පුද්ගලයෙකුට එනේවා මිස කෙනෙකුට එනේවා මිස නේද? උද්ගලයක් නැති වුණා නම් ඕවා ගැන කතා කරන්න පුළුවන්. ප්‍රිය භාවය, අප්‍රිය භාවය, කැමැති දේ. ඒකට එතන තේරුම් ගන්න ඔය අපි කතා කරන්නේ උද්ගලයේ මම මට දැනෙන දේවල් ගැන ඔය කතා කරනවා. හරි. එහෙම දුකකුත් තියෙනවා. මම ඉන්නකොට මට දැනෙන දුක් ටිකක් තියෙනවා. වයසට යන එක දුකයි, ලෙඩ වෙන එක දුකයි, මැරෙන එක දුකයි. කාටද දුක? අර කෙනාට. හරි. දැන් පුද්ගල මට්ටමේ දුකකුත් තියෙනවා. මට එතකොට අපි තේරුම් ගන්න ඕන ඈ පුද්ගලයේ අන්න හරි. ওই දුක ගැන කතා කරන්න පුළුවන් පුද්ගලයාට විතරයි. පුද්ගල සංඥාවෙන් විතරමයි ওই දුක ගැන කතා කරන්නේ. තමයි කියන්නේ. එදාට අහන්නේ රහතන් වහන්සේට ඌලුවේ එක්කුව හැදුනද, බඩගිනි වුණාද?